පූජ්‍ය පිටිගල ගුණරතන හිමියන්ගේ සදහම් දෙසුමේ දෙවන අදියර දැන් අපි ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ පින්වත්නි, අපි අද දවසේ පරිහරණය කරන සිව්පසය නිවරදිව නුවණින් ප්‍රතිවේක්ෂා කර ගැනීමට නොහැකි වී නම් එය මේ ශාසනය තුළ විශාල වරදක් අඩුවක් වෙනවා. ප්‍රත්‍යසන්නිසිත සීලය සීලේ අඩුවක් වෙනවා. චරණ ධර්මයන්ගේ අඩුවක් වෙනවා. එනිසා ඒ අඩුව සිදු වුණොත් ඒක වසා ගන්න මගහරවා ගන්න තියෙන තවත් ක්‍රමයක් කොට දේශනා කළා, මෛත්‍රිය. එනිසා අපි මනුෂ්‍ය ධර්මයක් ණය ගැනීම උදෙසා කියන අදහස නොවේ. මනුෂ්‍ය ධර්මයක් තමයි අපට පුංචි උපකාරයක් කළා නම් මා උදෑසනත් මතක් කළා බුදු සිරිතේ ආරම්භයම අපට උගන්වා වදාළ උත්තරීතර උත්තම ගුණය. එනිසා අපට පුංචි උපකාර කළ ඇත්තන්ට මෙත් වැඩීම සිත් පැතීම යුතුකම. අද දවසේ අපි ආවාසයක් නිවාසයක් මේ ශාලාවක් පරිහරණය කරනවා සෙවන පිණිස. තව කෙනෙකු සදහැතියන් වෙනුවෙන් කර උදේ අද දවසේ පරිහරණය කළ ආහාර පාන සදහැතියන් දිසා පිළියෙල කළ දේ, මෙහිත් ගිලම්පස පිළියෙල කළ දේ, මේ ආදී දේ පරිහරණය කිරීමෙන් සිදුවෙන වරදින් මිදෙන්න අපේ යම් අඩුවක් වුණා නම් ඒක මග හැරෙනවා. යැත්තු වෙනුවෙන් මෙත් සිත් පැදුව මොහොතකට නමුත් එනිසා අපි ටික වෙලාවක් මෛත්‍රී සිත් පහල කරගෙන මෙත් සිත් වඩලා ඉන් අනතුරුව අපි කතා කළ ධර්මයේ සෙසු භාගය විමසා බලන්න උනන්දු වෙනවා. භාවනා ඉරියව් ඇති කරගෙන මේ විදිහෙන් මෙනෙහි කරමු.
මම වෛර නැත්තෙක් වින්වා, මම තරහ නැත්තෙක් වින්වා, මම දුක් පීඩා නැත්තෙක් වින්වා, මම සුවපත් වින්වා, මම වෛර නැත්තෙක් වින්වා, තරහ නැත්තෙක් දුක් පීඩා නැත්තෙක් වින්වා, සුවපත් වින්වා, වෛර නැත්තෙක් වින්වා, තරහ නැත්තෙක් දුක් පීඩා නැත්තෙක් වින්වා, සුවපත් වින්වා,
සාධකයන් සත්පුරුෂ පින්වත්නි, අපි උදෑසන කතා කළ මාතෘකාව වැදගත්ම සම්දිස්ථානයක පැමිණ සිටියේදී අපට අවසන් කරන්නට සිද්ධ වුණේ. එහෙදී අපි නිදර්ශනයක් උපමාවක් පෙන්වමින් ඒ තුල සත්‍ය කෘත්‍ය කෘත කියන අවස්ථාවන් ටික පැහැදිලි කළා. කෘත කියන අවස්ථාවක් එළඹ නොසිටින බව, උදා නොවන බව මතක් කළ කෘත්‍ය ක්‍රියාව හරියට නොවුනොත්, කෘත්‍ය ක්‍රියාව නොලැබෙන බව, උදා නොවන බව මතක් කළා. සත්‍ය දන්නා නොවන නොහට ගත්ත හොත්, එනිසා දන්නා බව ඇතිවීමෙන්ම කෘත්‍ය ඇති නිසාම කෘත ක්‍රියාවේ අවසානයකුත් සිදුවෙන බව මතක් කළා. ඊළඟට ඒ අනුව දැහැනි ප්‍රතිපදාව ඊට සමාන කරමෙනුයි, සමාන කොට විමසා බැලීමකයි අපි හිතේ. අපි එහිදී හඳුනාගත්ත මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මාදිට්ඨිය ආදී අංග 8කින් යුක්ත බවත්, සම්මාදිට්ඨියෙන් තොරව සසු අංග කිසිවක් උදා නොවන බවත්, සම්මාදිට්ඨිය යන සතර නුවණක් බව මතක් කරමින් ඒ සතර නුවණ පිළිබඳව දන්නා වූ දක්නා බව සත්‍යමය අවස්ථාව හැටියට පැහැදිලි කළා. පැහැදිලි කරලා දුක්ඛේ ඥානේ, සමුදය ඥානේ, නිරෝධ ඥානේ, මාර්ග ඥානේ යනු කුමක්දැයි අපි එකිනෙකාගෙන් ප්‍රශ්න කරමින් විමසමින් අපේ දැනුම, අපේ නුවණ දුක්ඛේ ඥානයක්ද සමුදය ඥානයක්ද කියලා සොයා විමසා බැලීමක් කළා. ඒ පිළිබඳව තවදුරටත් විමසමින් සිටියේදී ඒ අනුශාසනාව නිමා කරන්න සිද්ධ වුණේ. පින්වතුනි, අපි එහෙදී හඳුනාගත්තා තණ්හා නැමැති දිය මතුවෙන උනන සිදුරු මොනවද කියලා. සතිපට්ඨාන සූත්‍රයට අනුවම ඊළඟට අපි කල්පනා කළේ ඒ සිදුරු වහන්න ඕන, ඇස නිරුද්ධ කරන්න ඕන, කන නිරුද්ධ කරන්න ඕන, නාසය දිවකය මන නිරුද්ධ කරන්න ඕන, රූප ශබ්ද ගන්ධ රස පහස විඥාන නිරුද්ධ කරන්න ඕන, විඥාන ස්පර්ශ වේදනා මේවා නිරුද්ධ කරන්න ඕන. නිරුද්ධ කරන්නේ කොහොමද? නිරුද්ධ කරන පිළිවෙත මොකද්ද කියලා. එහෙම විමසනකොට අපට හසු වුණා පෙළදහමේ යන සූත්‍රය. රූපං භික්ඛවේ අනිච්ඡං, රූපං අනිච්ඡා, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාරා අනිච්ඡා, විඥානං අනිච්ඡා. මේ සියල්ලම අනිත්‍යයි. ඒ අනිත්‍ය වශයෙන් බැලීම අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. අනාත්ම වූ දෙය නේතං මම නේසවමස් නමේසවත් මම වගේ මගේ ආත්මයේ වශයෙන් ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බ මම මගේ වගේ ආත්මයේ නොවනසේ බලන්න කිව්වේ. මේ ටික අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ ධර්මයෝ මම නොවන, මගේ නොවන, මගේ ආත්මය නොවන ආකාරයෙන් බලන්න කිව්වා. පැහැදිලි වෙන්න ඕන මෙතන. රූපං භික්ඛවේ අනිච්ඡං යදනිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් රූපේ අනිත්‍යයි, අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. අනාත්ම වූ රූපේ මම මගේ මගේ ආත්මයේ වශයෙන් හේතම් මම නේසවමස් නමේසවත්ථාති ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. මෙසේ යතහ භූතව සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කියලා. යතහ භූතව සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න. එතකොට එතනදී අපි බොහොම පහසුවෙන් සරල ක්‍රමයක් නිර්මාණය කරගත්තා. එමනම් එස අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බැලුවොත් එස මම වගේ මගේ ආත්මය වශයෙන් නොගන්න තැනකට යයි කියන හැඟීම. දේශනා පාඨය එක්ක තවදුරටත් ඒ ගැන සසඳලා ගලපලා බලන්න ඕනේ. මේ ක්‍රියාව කොච්චර නිවැරදිද කියලා. හොඳයි, දැන් අපි මේ දේශනාව සම්බන්ධ කරගෙන අපි පටන් ගත්තා මේ හටගත්ත ආයතන, ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා, මේ සියල්ල අනිත්‍යයි කියලා බලන්න. අතීතේ හටගත්, අනාගතේ හටගන්න මේ සියල්ලම අනිත්‍යයි කියලා බලන්න. රූපං භික්ඛවේ අනිච්ඡං අතීතානාගතං කෝපනවාදෝ පච්චුප්පන්න. සියල්ල අනිත්‍ය බවට බලන්න පටන් ගත්තා. දැන් මෙහිම බලනකොට ලොකු ආරක්ෂාවක්, ලොකු රැකවරණයක් තියෙනවා. හැබැයි එහෙත් ඒ ක්‍රියාවලිය තුලත් සැබෑ ප්‍රතිකර්මයේ නොවන බව අපි නිදර්ශනයක් මතක් කරගෙන පැහැදිලි කළා. ඒ තමයි කණ්ණාඩිය ළඟදී අපි දකින සිදුවීම. කණ්ණාඩිය ළඟට ගියාම අපට ප්‍රතිබිම්බයක් හමු වෙනවා. ප්‍රතිබිම්බය කණ්ණාඩියත්, කණ්ණාඩිය ඇතුලේ රූපයත්, ආලෝකයත් කියන හේතු තුන යෙදීමෙන් හටගන්න ධර්මයක්. ඒ හටගන්න ප්‍රතිබිම්බය හැබැයි කණ්ණාඩියට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, ආලෝකයට අයිතිත් නෑ. ප්‍රතිබිම්බය ආලෝකය කියලා කිව්වොත් වැරදි. ප්‍රතිබිම්බය කණ්ණාඩියයි කියලා කිව්වොත් වැරදි. එනයි කරාම කරපු එකක් වගේ තියෙන්න ඕනනේ. ප්‍රතිබිම්බය රූපයයි කියලා කිව්වත් වැරදි. එහෙනම් ඒකත් කෙසලොම් නියද සම්මස්නහර සජීවී භවකින්, සවිඥානික භවකින් යුක්ත වෙන්න ඕන. එහෙම වෙන්නෙත් නෑනේ. හේතු තුනට අයිතිත් නෑ. හේතු තුනේ නැතිව නැති තැනක ප්‍රතිබිම්බය කියලා යමක් හටගන්නෙත් නෑ. ඇත්ත ධර්මතාවය මේ කස්මින් සති දන්නොත් මේ ඇති කල්හි මේ වේ. මේ හේතු ඇති කල්හිම මේ බඳු ඵලයක් හට ගන්නවා. අස්මින් අසති ඉදන්න හෝතේ, මේ හේතු නැති වුණොත් ඵලයද ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. මේකනේ ඇත්ත. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පළමු කොට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අහලා උන්වහන්සේ දුටු දහම, උන්වහන්සේගේ නුවණ ඇස පිළිබඳව දේශනා වුණේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. යමක් හටගැනීම ස්වභාව කොට ඇතනම් ඒ සියල්ල නිරුද්ධ වෙන ධර්මයෝය. යමක් හටගැනීම ස්වභාව කොට ඇතනම් ඒ මැරෙන ධර්ම. දැන් මේ හේතු ඇති නිසා යමක් හට ගන්නවා. හේතු නැති වෙනකොට, වෙනස් වෙනකොට ඵලයට පවතින්න බෑ. ඒකත් නිරුද්ධ වෙනවා. ඇත්ත යථාර්ථයේ මෙය වුවත් අපි ඒ ඇත්තේ පිහිටන්නේ කණ්ණාඩිය ළඟට යනකොට. කණ්ණාඩිය ළඟදී අපි හැමදාම රැවටෙන බව මතක් කළා, කතා කළා. දැන් මතක් කරගන්න ඕනේ ඒවා. කණ්ණාඩිය ළඟට ගියාම ඒ පෙනෙන ප්‍රතිබිම්භය මමම, මගේම, මගේ ආත්මයම කියන අදහසින් තමයි පරිහරණය කරලා තියෙන්නේ. හැබැයි ප්‍රතිබිම්භය පරිහරණය කරන්න බෑ. ප්‍රතිබිම්භයේ දිහා බලලා රැවටෙනකොට ඒ රැවටීම නිසා හසුුනේ ලේමස් නහරින් යුක්ත මේ කය. බලන්න රැවටුනේ කොතනද, බැඳුනේ කොතනද කියලා. මොන බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා අනවතග්ග සංයුත්තේදී, අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනං සන්ධාවිතං සංසරිතං මමං චේවතුම්හාකංච. අවිද්‍යා නීවරණෙන් වැසුණු තණ්හා සංයෝජනෙන් වැසුණු මමත් නුඹලාත් බොහෝ කාලයක් මේ සසරේ සැරිසරන ලදි. දැන් බලන්න කණ්ණාඩි ළඟින් මේ ධර්මය කොතනද නීවරණය, කොතනද සංයෝජනය? ඇත්ත වැහුනේ කොතනද? ඒ ඇත්ත වැහෙනකොට අහුුනේ කොතනද? ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේ හැටියට නොදන්නාකම යෙදෙන තැනම අත ගියේ මිනිස් කයට. කෙස්ලොම් නියදත් සම්මස්නහරාදීන් යුක්ත මේ ලෙඩ වෙන, දිරන, කුණු වෙන, මැරෙන කයයි අතට අහුනේ. කොණ්ඩේ හදන්න, මූණ හදන්න, ඇඟ හදන්න, ඇඳුම හදන්න ක්‍රියාවට ගියේ අතන රැවටුණු නිසා. දකින්නේ ප්‍රතිබිම්බයයි කියලා හිතුවා නම් මෙහි කය හම්බ වෙන විදිහක් නැහැ. හටගත්ත ප්‍රතිබිම්බයක් මෙන්න මේ හේතුවෙන් හටගන්නේ, මේ හේතු නැති වෙනකොට නැති වෙන බව දැක ගන්න බැරි වුණේ තණ්හා සංයෝජනය නිසා. මෙහි දකින්නකොටම, ප්‍රතිබිම්බයේ දකින්නකොටම අවධානයේ සිට පිහිටියේ රූපයේ. එතකොට පෙනුනේ ප්‍රතිබිම්බය, හටගත්ත ප්‍රතිබිම්බය දැක්කා. හටගත්ත දේට නිරුද්ධ වෙන්නේ නැවද කියලා දැක්කනේ. හටගත්ත දේට වෙන්නේ මොකද්ද කියලා දැක්කනේ. හටගත්ත දේ දකිනවත් එක්කම අවධානය මෙහෙට යොමු වුණා. කයට සිත කයෙහි පිහිටියා. කය උපාදාන කරගත්තා. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? අන්න නිවන අතහැරුණ හැමතිස්සෙම යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරුද්ධං. හටගත්ත දේ හටගත්තනම නිරුද්ධ වෙනවා කියන ධර්ම දකින්න තිබිච්ච තැන වැහුණා. නිවන ආවරණය වුණා. ඒ ආවරණය වෙච්ච එකේ ප්‍රතිඵලය වුණේ මොකද්ද? තණ්හා සංවේදනය. තණ්හාවෙන් රූපේට කයට බැඳුණා. දැන් අපි රූපේ හැඩ බලනවා, ලස්සන බලනවා. ඒකේ අඩුපාඩුකම් බලලා දුක් දුම්නස් ඇති කරගන්න ලස්සන බලලා අවිද්‍යාව, ලෝභය උපදව ගන්නවා. ඒ හේතුවෙන් කර්ම රැස් කරනවා. සසර දුවනවා. බොහෝ කල සරිසරණ ලැබේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් තේරුම් ගන්න මෙතන කන්නාඩියෙන් අපි දකින්නේ ප්‍රතිබිම්බය බව. ප්‍රතිබිම්බේ යම් හේතුවක් නිසා හටගත්තා නම් ඒ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒක අපි දැක්කත් නොදැක්කත් සිද්ධ වෙනවා. හැබැයි අපි ප්‍රතිබිම්බේ දකිනකොටම ඇතිවීම දකිනවා. දකිනකොටම අපේ අවධානය වෙනතකට යොමු වෙනවා නම් දැන් අතහිත ගියේ කයට නම් අතෙන්ද මොකද වුනේ කියලා දන්නේ නැහනේ. අන්න එතන තමයි යංගින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන ධම අවබෝධ වෙන්න තියෙන තැන නිවන. දැන් එතන පෙනුන්නේ නැහනේ මේ පැත්තකට මේ ඇතිවීමක් දැක්ක නැති වෙන එකයි බලන්න තිබුණේ. තව තප්පරයයි. එතන එළඹ සිටි සිහියක් නුවණක් ඕන උනේ. නමුත් මේ දකිනකොටම මෙහි සිහි කරගන්න නිසා රූපයට කයට එන නිසා ප්‍රතිබිම්බයට මොනවා වෙනවද කියන එක දන්නේ නැහැ. දැන් මෙන්න මේ සිද්ධියම අපි ඇහත් රූපයත් චක්කු විඥානයත් කනත් ශබ්දයත් සෝත විඥානයත් නාසයත් ගන්ධයත් ඥාන විඥානයත් දිවත් රසයත් දිවා විඥානයත් කයත් පහසත් කාය විඥානයත් මන ධම්ම මනෝ විඥාන කියන මේ හේතු ඇති තැන හටගන්න ධර්මතාවයක් ප්‍රතිබිම්බයක් හමු වෙනවා. වේදනා සංඥාදී මේ කණ්ණාඩිය ළඟ වගේම හටගන්න ප්‍රතිබිම්බයක්. එතකොට දැන් කණ්ණාඩිය ළඟදී අපට පේන්නේ රූපේ නෙමෙයි. රූපේ කවදාවත් පේන්නේ නැහැ. රූපේ කවදාවත්ම දැකේ නෑ. රූපේ දකින්නත් බෑ. රූපේ හමු වෙන්නේත් නෑ. රූපේ දකිනවා කියලා දැකේ ප්‍රතිබිම්බේ. ප්‍රතිබිම්බේ දිහා බලාගෙන රූපයයි කියලා පේන්නේ කියන වැරදි සංකල්පයෙන් තාවද දෘෂ්ටිය නිසා කයට බැඳුනා. ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති තැනත් එබඳු ප්‍රතිබිම්බයක් හටගන්නවා. එතකොට එතනත් සිතට අරමුණු වෙන්නේ සිතුවිලි. සිතට රූපයක් අරමුණු කරන්න බෑ. අනාරම්මන අනිදස්සන දකින්න බෑ. සිතට රූපයක් දකින්න බෑ. සිතට රූපයක් අරමුණු කරන්න බෑ. හිතට පුළුවන් හිතන්න. සිතුවිලි දැනගන්න පුළුවන්. සිතුවිලි හඳුනගන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. සිතට හසු වෙන්නේ එතකොට නිතරම සිතුවිලි. වේදනා සංඥා සංකාර මේ සිතුවිලි ඒක ප්‍රතිබිම්බයේ අවස්ථාවට සමකොට ගන්න. සමකොට ගත්තාම හරි පහසුයි තේරුම් ගන්න. දැන් ප්‍රතිබිම්බයේ ළඟ රූපේ නොවි රූපයයි කියලා රැවටෙනවා වගේ මෙන්න මේ සිතුවිලි ළඟ මේ සංඥා සංඛාර වේදනා මේ සිතුවිලි ළඟ හැම මොහොතකම රැවටෙනවා. ඇහැ රූපය ශබ්දය කන නාසය ගන්ධය දිව රස කය පහස සිත සිතුවිලි හමු වුණා කියලා. එහෙත් ඒ ආයතන කවදාවත් හමු වෙලා නැහැ. හිතට හසු වුණේ අර ටික ප්‍රතිබිම්බේ ළඟ රැවටෙනවා වගේම මේ තැන්වලත් රැවටුණා. කන්නාඩිය ළඟ ගන්න වැරදි තීරණයම ඒ විදිහටම සිද්ධ වුණා. ඇත්ත වැහෙන හැම තිස්සෙම නිවන වැහෙනවා. එතකොට මේ හේතු ගැටීම නිසා සිතුවිලි උපදින බවක් තියෙනවා. ප්‍රතිබිම්බය හට ගන්නවා වගේම වේදනා සංඥා හට ගන්න බවක් තියෙනවා. හට ගන්න වේදනා සංඥාවන් දකිනකොටම අරමුණු වෙන්නේ සිහි වෙන්නේ ගොදුරු වෙන්නේ බාහිර රූපේ නම් එහෙනම් ආධ්‍යාත්මික ආයතනේ නම් බාහිර ආයතනේ නම් මොනවා කරන්නද හැමතිස්සම පේන්න දකින්න තියෙන නිවන වැහිලා ගිහිල්ලා. ඒ නිසා එතනට කියනවා නීවරණය. නිවන ආවරණය කළා. නිවන ආවරණය කරනකොටම ආවරණය වෙනකොටම එහැ තමයි හසුනේ. කනනාසේ දිවකය මනහසු වුණා. රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම හමු වුණේ හත් අයිති වුණේ හටගත් ඒවා. දුකේ හට ගැනීම කියනවා එතකොට. දැන් හොඳට කණ්ණාඩිය ළඟ සිදුවෙන සිදුවීම හොඳට බලලා ඒ අනුසාරයෙන් මෙතන බලන්න මම මේක කියලා දෙනවා ඊට වඩා සරල විදිහකට. තේරුම් ගන්න බලන්න ඒ සමාන කරලා. ඊළඟට බලන්න දැන් අපට කණ්ණාඩිය ළඟදී අපි ඉගෙන ගත්ත අකුසල් උපදින්නත් පුළුවන් කුසල් උපදවන්නත් පුළුවන් කියලා. කණ්ණාඩිය ළඟ ප්‍රතිබිම්බයයි පේන්නේ ප්‍රතිබිම්බයේ රූපයයි කියලා හිතාගත්ත කෙනාට රැවටුණු කෙනාට රූපේ ලස්සනයි කියලා බලන්නත් පුළුවන්. කොණ්ඩේ ලස්සනයි, මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි, දත් ලස්සනයි, හැම ලස්සනයි, ඇඳුම ලස්සනයි කියලා බලන්න. ලෝභ හිත උපදව ගන්නත් පුළුවන්. මගේ කය දැන් අවලස්සනයි, විරූපි වෙලා, අවලක්ෂණ වෙලා, කොණ්ඩේ දිලා, දත් හැලිලා, හැම රැලි වැටිලා, ඇස් ගිලිලා, ඇඳුම ලස්සන නැහැ, අවලස්සනයි, කිලුටු වෙලා කියලා දෝමනස්ස සහගත හැඟීමක් ඇති කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ පුළුවන්. කෙනෙකුට පුළුවන් කුසලයේ උපදවන්න. ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගෙන ඒ දිහා බලාගෙන මේ හෙංගලන කබ කඳුළු කොච්චරනම් අසුභාසාර දුගඳ පිළිකුලද. මේ නාසයෙන් ගලන කහපාට හොටු දිය කොච්චර පිළිකුලද, කොච්චර අසුභාසාරද. කලින් ගලන කලාඳුරු කොච්චර අසුභාසාරද. මල මුත්‍ර වැගිරෙනවා කොච්චර අසුභාසාර දුගඳ පිළිකුල. දහදිය වැගිරෙනවා කොච්චර අසුභාසාර දුගඳ පිළිකුල. මේ කෙස්, මේ ලොම්, මේ නිය, මේ දත්, මේ හම, මේ වස, මේ ඇටකටු, මේ කොච්චර අසුභාසාර දුගඳ පිළිකුලද කියලා නැවත නැවත මෙනෙහිකොට බලන්න පුළුවන්. දැන් මේ අකුසල්නේ ප්‍රතිබිම්බේ රූපයයි කියන මිත්‍යාව තුළ කුසල් උපදවන්නත් පුළුවන්. ඔය මිත්‍යාව තුළම මේ පෙනෙන රූපය ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන ඒ රූපයේහි ඇති ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියලා අනිත්‍ය භාවනාව වඩන්නත් පුළුවන්. අනිත්‍ය භාවනාව වඩන්නත් පුළුවන්. ඒ තුලත් අකුසල් නෙමේ කුසල්, අලෝභ දෝෂ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕකනේ. විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස කාය කායානුපස්සී. කායේ කායානුව බලමින් අවිද්‍යා දෝමනස්යන් දුරු කරන්න කිව්වා. ඉතින් මේ හරිනේ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඇත්ත. හැබැයි ඒකම එතන වචන තුනක් ඇදලා තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියනකොට එතන සතර සම්‍යක් ප්‍රධානයි. නූපන් ආශ්‍රව අකුසල් නූපදවීම, උපන් ආශ්‍රව අකුසල් දුරු කිරීම. නූපන් කුසලයේ උපදවීම, උපන් කුසලයේ වැඩිම සතර ක්‍රියාවලියක් එතන තියෙනවා. සම්පජානෝ කියනකොට චතුරාර්ය සත්‍ය අනුවගිය නුවණ ධම්ම සංගණී වගේ පොත් පෙරලලා බලන්න. සතිය කියන තැනට සතෝ කියන තැන චිර කතම්පි පෙර කරන ලද චිර භාසිතම්පි පෙර කියන ලද පෙර කරන පෙර කියන පෙර පුරුදු කරන ලද දෙයට අනුව සරිතානු සරිත සමකොට බැලීමකුයි සතිය කියලා කියන්නේ. එතකොට සිහිය කියලා කියන්නේ දැන් කරන දේ කරනවා කරනවා කියන හැඟීමෙන් කරන එක නෙවෙයි. දැන් වර්තමානයේට අපි අසාගත් ධර්මයක් ගලපන්න පුළුවන්කම තියෙන්න ඕන. වර්තමානයේට ධර්මයක් සිහි කරලා මෙහි අනිත්‍ය බව අනාත්ම බව ඇත්ත යථාර්ථය විමසා බලන්න නුවණක් තියෙන්න ඕන. අන්නේ හැකියාවට කියනවා සතෝ සිහිය කියලා. මෙන්න මේ ටිකෙන් යුක්ත වෙන්න ඕන. නිකම්ම රාග ද්වේෂයන් දුරු වුණාට බෑ. රාග ද්වේෂයන් දුරු වුණාම ඒක කුසල් තමයි. වාදයක් නෑ, විවාදයක් නෑ, කුසල. හැබැයි ඒක ලෝකෝත්තර කුසල් නෙමෙයි. ලෝකෝත්තර කුසල් නෙවෙයි. නිවන් දැකන්න බෑ. ආශ්‍රවක්ෂය වෙන්නේ නැහැ එතන. මොකද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හිත තියෙන. අවිද්‍යාපත්‍ය සංඛාරා. අපුඤ්ඤාභි සංඛාරයත් පුඤ්ඤාභි සංඛාරයත් දෙකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නිසා අවිද්‍යාව ඇතොත් සංඛාර සංඛාරයත් නම් විඥාන විඥානයත් නම් නාම රූප. නාම රූපයත් නම් සලආයතන පස්ස වේදනා සංඥා. පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් සියල්ලම තියෙනවා. එනිසා නිමාව වෙන්නේ නැහැ. සිදුර වෙහලා ඉවර කරලා සතුටින් ඉන්න කත කිච්චයි කියන්න වෙන්නේ නැහැ. ඉවරයක් අවසානයක් දක්ින්න හම්බ වෙන්නේ නැහැ. දැන් පැහැදිලි මේ ටික නිදර්ශනය. දැන් අපි බලමු අපේ ආයතන ටිකත් එක්ක අපි මේක කොහොමද අත්දකින්නේ කියලා. මේක කොහොමද ගලපගන්නේ කියලා. දැන් ටික වෙලාවක් අසුබ කමටහන කායානුපස්සනාවට එන දෙතිස් කුණපදිහා ටිකක් බලමු. දැන් බලන්න ඇස් දෙක පියාගෙන මං කියනවා කෙස්ලොම් නියදත් බව ටික වෙලාවක් වැඩි වෙලාවක් නෙවෙයි. මේ යමක් තේරුම් ගන්න මේ ටික කරන්නේ. කේසා ලෝමා නඛා දන්තා තතු තචෝ ධන්තා ලෝමා කේසා මේ කයෙහි කේස නම් කුණපයේති එය අසුභය අසාරය දුගන්ධය පිළිකුල්ය පිළිකුල්ය මේ කයෙහි ලෝම නම් අසාරය දුගඳය පිළිකුල්ය පිළිකුල්ය මේ කයෙහි නියපොතු දැන් කේසා කියනකොට යමක් පේනවද? කේසා කියනකොට යමක් දිහා බලාගෙන ද අසුබයි අසාරයි දුගඳයි පිළිකුල් කියලා මෙනෙහි කළේ? සිස මුදුනේ තියෙන යමක් ඒ විදිහෙන්ම පෙනුණානේ. පෙනෙන දේ බලාගෙන ද අසුබ අසාර දුගඳ පිළිකුල් කියලා මෙනෙහි කළේ? මේ කමඨහනදී වෙන්න ඕනේ එක. ලෝමා කියනකොට යමක් පේනවා. අසුභාසාර දුගඳ පිළිකුල් බව මෙනෙහි කළේ ඒ බලාගෙන. නඛාන්‍ය මාළු පිළීමෙන් විසිනිය පොතු පේනවා. ඒ දිහා බලාගෙන අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්. දත්තට පේනවා නානා වර්ණ නානා හැඩ ඇති දන්තයෝ පේනවා. එදිහා බලාගෙන අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්. සම පේනවා අසුභයි අසාරයි දුගඳයි පිළිකුල් කියලා මෙනෙහි කරනවා. දැන් බලන්න මේක කොච්චර ලොකු කුසලයක්ද? අසුභ බව වැඩෙනවා, ලෝභ ද්වේෂ දුරු වෙනවා, කාගේ දුරු වෙනවා, විරාගී බව ඇති වෙනවා. කාටවත් නෑ කියන්න බෑනේ. හැබැයි සතිපට්ඨාන සූත්‍රෙත් ඔක තියෙනවානේ. දැන් කෙනෙකුට කියන්න බලවන් සතිපට්ඨාන භාවනාව තමයි මේ. සතිපට්ඨාන සූත්‍රෙත් තියෙනවා, අපි ඒක වැඩුවා. ඒ නිසා සතිපට්ඨාන භාවනාව නෑ පින්වතුනි. ඔක සතිපට්ඨාන භාවනාව නෙවෙයි. ඕක අයිති වෙන්නේ දානශීල භාවනා කියන දැනට. සතිපට්ඨාන භාවනාව කියන්නේ මාර්ගය. උතන ඔය බලන ක්‍රමයේ තුල කය බැලීමකුත් තියෙනවා. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සයන්ගේ ගෙවීමකුත් තියෙනවා. හැබැයි උතන හරියට වීර්ය නුවණ සිහිය නිවැරදි දේ යෙදিলা නැහැ. ඇයි එහෙම කියන්නේ? විශේෂයෙන් නුවණ චතුරාර්ය සත්‍ය අනුවගේ නුවණ යෙදিলা නැහැ. කන්නාඩිය ළඟ රැවටුනේ යම්සේද දැන් බලන්න ඔබ කෙස් කියලා දැක්කේ මොකද්ද? ලොම් කියලා දැක්කේ මොකද්ද? නිය කියලා දැකීමකක්ද? දත්තම මස් ඇටකටු කියලා දැක්වීමකක්ද? අසුභයි අසාරයි දුගඳයි පිළිකුල්ය කියන සංස්කාරය කලේ කල්පනාව කලේ කුමක් දිහා බලාගෙනද? පැහැදිලිද දැන්? කුමක් දිහා බලාගෙනද? දැන් බලන්න අහුවෙලා තියෙන්නේ සතර මහා ධාතුයෙන් හටගත්ත සතර මහා ධාතුයෙන් උපන් යමක්ද දැකලා තියෙන්නේ? ඒ සතර මහා ධාතුයෙන් හටගත් රූපයද සිතෙහිම හටගත් රූප සංඥාවද දැකලා තියෙන්නේ? පෙනුනේ සිතුවිලි රූප සංඥාව. හැබැයි කමඨහන වැඩිවෙ කුමක් කියලා හිතාගන්න. රූපයමයි කියලා හිතා. තියෙනවාද වැරද්දක්? හරි දේ තුල වුණත් වැරද්දක් නැද්ද? තියෙනවා. එහෙනම් ඔය වැරද්ද මත අපි කමඨහන වැඩුවට ඒක සතිපට්ඨාන භාවනාවක් ආශ්‍රවක්ෂය වෙන, අවිද්‍යාව නිරුද්ධ වෙන, සිදුර වෙන කමඨහනක් භාවනාවක් වේවිද ඔක? එහෙනම් අනිත්‍ය බැලිලත් ඔය වගේම තමයි. අනිත්‍යයි කියන්නේ මොකක් බලාගෙනද? කන අනිත්‍යයි කියන්නේ, නාසය අනිත්‍යයි කියන්නේ, දිව අනිත්‍යයි කියන්නේ, කය අනිත්‍යයි කියලා කියන්නේ මොකක් බලාගෙනද? මෙන්න මෙතනම වැරද්දයි. මේ වැරද්ද මත කිරණ නිසයි මේකට වැරදි කියන්නේ, අසම්පූර්ණයි කියන්නේ. මේක නැහැ බෑ කියන්න බෑ කාටවත්. ඒක එහෙම නෙවෙයි කියන්න බෑ, උත්තර බඳින්න බෑ ඒකට. ඒක එහෙමමයි. එතකොට ඔන්න කාට හරි මේ වැරද්දෙන් මිදිලා කරන්න ගියාම වෙන්නේ මේ 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 කමටහනමයි. දෙතිස් ගුණපමයි, මේ අනිත්‍යමයි, මේ විදියමයි බලන්න වෙන්නේ. නමුත් දැක්මි පෙර දැක්මි పూర్ව දැක්මි යෙදුන නුවණෙහි වෙනසක් තියෙනවා. ඒකේ අඩුවයි තියෙන්නේ. කමටහනේ වෙනසක් නැහැ. දැන් ඔක નિවරදිව වඩන කෙනා කොහොමද වඩන්නේ? දැන් සතිපට්ඨානයේදී දෙතිස් ගුණප අසුභ භාවනාව කායાનුපස්සනාවට තියෙනවා. එතකොට දැන් ඔය කරපු ක්‍රමයේ අඩුවක් නැත්නම් ඒක નિවරදිව කරන්නේ කොහොමද? සතිපට්ඨාන භාවනාව හැටියට හේදෙනවා නම් කොහොමද වෙන්න ඕන? ඒකට කොහොමද කරන්නේ? සිතුවිලි කියලා හිතාගෙන මාසුබයි අසාරයි දුගඳයි පිළිකුල් කියනවාද? එහෙම කිව්වොත් හරියයිද? කොහොම වෙයිද? අන්න පින්වතුනි මෙන්න මෙතන තමයි අර සම්පජානෝ චතුරාර්ය සත්‍ය අනුවගිය නුවණ ඕන කියලා කියන්නේ. ඒකයි අපි කියවේ සතිපට්ඨාන භාවනාව නිකම්ම නිකං හමු වෙච්ච හැමෝටම පණවපු පැනවීමක් නෙවෙයි කියලා. ඒක දුක දැනගත්ත, සමුදය දැනගත්ත, නිරෝධය දැනගත්ත, මාර්ගය දැනගත්ත කෙනාට දැකීම සඳහා කළ පැනවීමක් කියලා. పూర్වෙහි යම් දැනුමක් නුවණක් නැති කෙනෙකුට කමතහන් තියෙන මේ ආනාපාන සතිය වඩන්න බුදුහාමුදුරු දේශනා කළා තියෙන මේ සතර සතිපට්ඨානයි. ශෝක පරිදේය දුක් ගොම්නස් ගෙවෙනවා, විසුද්ධිය ලැබෙනවා, මගඵල ලැබෙනවා, නිවන් සාත් කරනවා කියලා මේ කියලා මේ තියෙන්නේ. කාටද නැහැ කියන්න පුළුවන් කියලා ලෝකේ තර්ක කරන්න පුළුවන්. ඉතින් අපිත් ආනාපාන සතිය වඩනවා. අපි දිටිස් කුණප බලනවා. අපි චන්ත සම්පජාඤ්ඤයට අනුව කටයුතු කරනවා. අපි තිරියාප්ත සතිය වඩනවා. අපි ධාතු මනසකාරය වඩනවා. අපි නවසිවතික බලනවා. ඉතින් අපිත් සතිපට්ඨානයෙන් වඩන්නේ. අපිත් කායાનුපස්සනාවනේ වඩන්නේ. අපිත් අර කියන උත්තර ලැබෙන ප්‍රතිපදාවෙ ඉන්නේ කියලා කෙනෙකු කතා කරන්න පුළුවන්. නමුත් ඒක කතාවක්ම විතරයි. සැබෑවක් වෙන්නේ නැහැ. ඇත්තක් යථාර්ථයක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඕක කොහොමද නිවැරදිව වෙනවා නම් වෙන්න ඕන? දැන් අපි දන්නවා කණ්ණාඩිය ළඟ ගත්තොත් පැහැදිලියි අපිට ප්‍රතිබිම්බය හටගන්න හේතුවක් තියෙන ක්‍රමයක් තියෙනවා. ඉබේ හටගන්නෙත් නෑ. නයිදං අත්ත කතම් බිම්බා. මං හැදුවත් නෙමෙයි. නයිදම් පරකතං අගං. අනුන් හැදුවත් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං. හේතු නිසාම හේතු බංගා නිරුද්ධති. හේතු නැති වෙනකොට නිරුද්ධයි. දැන් ප්‍රතිබිම්බය මෙන්න මේ හේතු නිසා හටගත් බව දන්නවා. හේතු ටිකක් දන්නවා. හේතු නිසා හටගත්ත හේතු ඇති තැන හටගත්ත ඵලයක් දන්නවා. දැන් හේතු වලින් තොරව ඵලය තප්පරයක්වත් පවතින්න බෑ කියලා දන්නවා. එතකොට හේතු ටික වහා වහා වෙනස් වෙන විපරිණාමයටපත් වෙන ධර්මතාවයක් තිබියදී ප්‍රතිබිම්බේ නිත්‍යාකාරයෙන් වෙනස් නොවී පවතින්න බෑනේ. මේ වෙනස් වෙනකොට මෙහෙත් වෙනස් වෙනවා. වළක්වන්න බෑ, නවත්තන්න බෑ. අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති. ඉමස්සු උපාදාය ඉදං උපජ්ජති, ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති. අපි මේවා කියලා තියෙන බොහෝ ආරය. දැන් නැවත ඒවා සීකරලා බලන්න. දැන් හේතුන්ගෙන් හටගත්ත හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන ධර්මතාවයක් බව නුවණක් තියෙන දැනුමක් තියෙනවා. දකින්න බෑ. තාම දැක්කේ නෑ. දන්නවා දැන්. මේ බඳු ධර්මතාවයක් මෙතන යෙදිලා තියෙනවායි කියලා. දන්න කෙනාට නුවණක් තියෙන ප්‍රතිබිම්බේ රූපේවත් ආලෝකේවත් කණ්ණාඩියවත් නොවේය කියනවා. හැමතිස්සෙම මෙහි රැවටීමක් වෙනවා කියලා දන්නවා. මෙතන ප්‍රතිබිම්බේ රැවටෙන නිසා කය හම්බ වෙනවා කියලා දන්නවා. මේ දැනුම අපි ලැබුවානේ ඉස්සෙල්ලා මේ ගැන කතා කරලා. දැනුත් බලන්න අපි අර බලපු කමඨහනේදී ඒ සිද්ධියම නෙවෙයිද වෙන්නේ? දැන් සිතත් සිතුවිලිත් මනෝ විඥානයත් කියන හේතු ඇති තැන ඔන්න පේන දෙයක් හම්බ වුණා, අපට ලැබුණා. දැන් අපි පේන දේ දිහා බලාගෙන ඒකට කෙස් කිව්වා, ලොම් කිව්වා, නිය කිව්වා, දත් කිව්වා, හම කිව්වා, මස් කිව්වා. මේ ලෝකයක්ම ලැබුණේ සිතුවිලිත් එක්කනේ. එකම තැන. එකම තැන ලෝකයක් ලැබුණේ. දැන් හොඳට බලන්න මෙන්න මෙතන ඇත්ත. හොඳට තේරුම් ගන්න බලන්න. හොඳට ඇස් වහගෙන ඒ දහම දකින්න. මේ නිදර්ශනය, මේ ප්‍රතිබිම්බය දකින්න. දැන් බලන්න අපි හිතනකොට අපට පේනවා හොඳටම මේක මිරිඟුවමයි කියලා, සංඥාවමයි කියලා, සිතුවිලිමයි කියලා දන්නවා. දන්නවා වුණාට දකින්න පුළුවන්ද? ඒ බව දන්නවා දකින්න පුළුවන්ද? පුළුවන්ද දකින්න? දන්නවා දැන් මේක තියෙන්නේ මෙන්න මේ බඳු යථාර්ථයක් කියලා. නමුත් අපි හැමතිස්සෙම තාම ඉන්නේ මේ දන්න දේ ඉක්මවා රැවටීමට. අර ටික පේනකොටම රූපයමයි අරමුණු වෙන්නේ. සංඥාව පේනකොට කෙස්මයි අරමුණට නැගෙන්නේ. ලොම්මයි, නියමයි, දත්මයි, හමමයි අරමුණට නැගෙන්නේ. එතකොට නීවරණය කොතනද, සංයෝජනය කොතනද කියලා හඳුනගන්න. දැන් නීවරණය දුරු කරන්න ඕන තැනින් නීවරණය දුරු කරන්න ඕන. සංයෝජනය දුරු කරන්න ඕන තැනින් සංයෝජනය දුරු කරන්න ඕන. නීවරණය දුරු කරන්න ඕන තැනින් නීවරණය දුරු කරනවා මිස සංයෝජනය දුරු කරන්න බැහැ. සංයෝජනේ දුරු කළ යුතු තැනින් සංයෝජනේ දුරු කරන්න පුළුවන්, නීවරණේ දුරු කරන්න බෑ. එහෙනම් අපට බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා පනවන්නේ මොකද්ද? නීවරණේ දුරු කරන්න ඉස්සෙල්ලා අභිජ්ජා දෝමනස් සංවිනේය ලෝකේ සංයෝජනේ දුරු කරන්න. එළුවා සිංහයම් වා ගෝණ කියන තැනට ඇවිල්ලා කුසල් කරන්න පුළුවන් අකුසල් කරන්න. හැබැයි මේ දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර. දැන් මෙන්න මේ බව දැන මෙන්න මේ රැවටෙන මුලා වෙන තැන හොඳට හඳුනගෙන බලන්න සතිපට්ඨානේ වඩන්න බැරිද කියලා, කෙලස් කියවෙන ආශ්‍රව කියවෙන විදිහට අර උත්තර ලැබෙන විදිහට වඩන්න බැරිද කියලා බලන්න පුළුවන් වෙනවා. හොඳට බලන්න මේ ටික දැන්. ප්‍රතිබිම්බය ඇතුළත සිදුවීම බලන්න බැරි නම් ප්‍රතිබිම්බයත් එක්ක බලන්න සිදුවෙන සිදුවීම. කේසා කියනකොට, ලෝමා කියනකොට, දන්තා කියනකොට, තචෝ අට්ඨි කියනකොට, එහෙ කියනකොට, කන කියනකොට, නාසය කියනකොට, දිව කියනකොට මොකද්ද පේන්නේ කියලා? පෙනෙන්නේ මොකද්ද? හසු වෙන්නේ මොකද්ද කියලා බලන්න. නීවරණය හා සංයෝජනය හඳුනගන්න. මේ දෙක වෙන් වෙන්ව හඳුනගත්තොත් ඔන්න සමත විපස්සනා දෙක. නීවරණය දුරු කරන්න විපස්සනාව, සංයෝජනය දුරු කරගන්න සමතය. මේ දෙකම දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කිව්වේ විනය්‍ය ලෝකයක්. ඇයි? දැන් අපි අර ටැංකිය උපමාවට නැවත යනවා. සිදුර හොයාගත්තා. සිදුර වහන්න ඕන. වහන්නේ මෙහෙමයි. දැනුවත් ගත්තා. අරගෙන ඉස්සෙල්ලාම මොකද්ද කළේ? සිදුර වහන කියාවේ පළවෙනි අංකේ උනේ මොකද්ද? වතුර තියෙද්දි පුළුවන්ද සිදුර වහන්න, බදාම ගහන්න? බෑ. එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕන වතුර අයින් කරන එක. වතුර අයින් කරාම ඇරලා දාන්න. වතුර අයින් කළාට පස්සේ අනිත් ඔක්කොම කරන්න පුළුවන් වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේත් ඒකම නෙමෙයිද දේශනා කළා තියෙන්නේ? වතුර අයින් කරන්න, අවිද්‍යා දෝමනස්සය ඉවත් කරන්න ඉස්සෙල්ලා. ඉවත් කරලා චේතෝ සමතේකට එන්න. චේතෝ සමතේට එනකොට අවිද්‍යා දෝමනස්ස කියනකොට කාමච්ඡන්ද ව්‍යාපාද. පවිදීකින් කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුමයං උපද්ජති සංයෝජනං තංච පජානාති. ඒ විදිහින් ආයතන හයටම මනංච පජානාති ධම්මේච පජානාති යංච තදුභයං උපද්ජති සංයෝජනං තංච පජානාති. දැන් බලන්න සංයෝජනය. දැන් කේසා ලෝමා නඛා දන්තා කියනකොට සතර මහා ධාතුව ගෑවිලවත් නැහැ. හමු වෙලා තියෙන්නේ මනෝ. හැබැයි සංයෝජනේ රූපවිසි සංයෝජනේ රූප විශේෂයි. එහෙනම් දැන් සංයෝජනේ බැඳුම හටගෙන තියෙන රූපයේ පිළිබඳව. සංයෝජනේ රූප විශේෂයි නම් හටගෙන ඇත්තේ රූපේම බලන්න ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ කායේ කායානුපස්සී විහෙරති ආථාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් හරි ලස්සන ප්‍රකාශනයක් තියෙනවා එතන. කයano බලන්න කිව්වේ නෑනේ. කයano බලන්න කිව්වේ නෑ. එයි කායේ කාය අනුපස්සී. කයෙහි කයano බලන්න කිව්වේ. කයෙහි කයano බලන්න කිව්වේ. එයි නේද? කයano බලන්න කිව්වා නම් කයම දැర్శණය වෙනවා වෙන්න ඕන. දැන් බලන්න කේසා ලෝමා නකා දන්තා තචෝ කියනකොට මොනවද වෙන්නලා තියෙන්නේ කයද? සංයෝජනේ. දැන් අපි කමටහන රූපේ කියන දැක්ම තුලනේ වැඩෙන්නේ. කාමරාගේ එතන ව්‍යාපාදේ ඉන්නේ. කොණ්ඩේ ලක්ෂණයි අවලක්ෂණයි කියන කැනට මෙනෙහි වෙන්නේ ඔතනමනේ. ඒ දෙකට වැඩෙන්නේත් මේක රූපයයි කියන දැනුමනේ. එහෙනම් දැන් බලන්න ඕන කයෙහි කයano. දැන් මෙතන බලලා හරියන්නේ නැහැ. දැන් සංයෝජනේ තියෙන්නේ රූපය පිළිබඳව. එහෙනම් මෙතනින් රැවටිලා මෙතන මුලා වෙලා මෙතන ඇතන දකින නිසා ගොස් බැඳෙන තැනත් සිත පිහිටන තැනත් සිතෙන් අරමුණු කරගන්න තැනත් අනේ මේ බඳු යථාර්ථයක් නේද තියෙන්නේ. එහි යථාර්ථයේ මේ බඳු වෙන්නේ නේද? ඇත්ත මේ බඳු වෙන්නේ නේද කියලා හිතට කියලා දෙනවා. කයි කයano බලනවා කියන්නේ ඒකට. ඒකින් බලාපොරොත්තු වෙන්නේ කයෙහි කයano බලල නිවන් දැකීම නෙමෙයි. එහෙම බලනකොට මොකද කය කවදාවත් හම්බ වෙලා නැහැ නේ අපිට. කය හම්බ වෙන්නේ කය අනිදස්සනයි. දකින්න බෑ. කෙස් ලොම් නියදත් සම්මස්නහර කියලා ඔය දැන් දකින්න තැන සිතේම පේන දෙයට පනව ගන්නවා වගේ හැමදාම අපට කය හම්බ වෙලා නැහැ කොයි වෙලාවකවත්. හම්බ වුණා කියන මිත්‍යා විශ්වාසයක් විතරයි තියෙන්නේ. හම්බ වෙනවා කියන මිත්‍යා විශ්වාසයක් විතරයි තියෙන්නේ. හමු වෙන්නේ නැහැ. හමු වෙන්නේ ඔය විදිහට. මෙහි හේතු ගැටෙනකොට ප්‍රතිබිම්බය හටගන්න බවක් තියෙනවා. ඊ අනුසාරයෙන් තමයි රූපය ගැන හඳුනාගන්නේ. එහෙමනම් දැන් මෙන්න මෙතන රැවටෙනකොට ආවරණේ වෙනකොට පෙනෙන දේ ඇත්ත නොදකිනකොට පෙනෙන දේෙහි ඇත්ත නොදකින තැන රූපයයි අරමුණු වෙන්නේ. අරමුණු වීමක් රූපය හම්බ වෙනව නෙමෙයි එතනදී මතක තියාගන්න. ඔය කේසා ලෝමා කියපු තැන පෙනුනේ මොකද්ද? අල්ලගත්ත රූපය අල්ලගත්ත කියන්නේ රූපයට ගියේ නෑ. නමුත් දෘෂ්ටිමය සංකල්පමය ඔකට තමයි සක්කාය දෘෂ්ටිය කියන්නේ. දෘෂ්ටිමය වශයෙන් බැඳුනා මේ රූපයමයි කියන. රූපේදී ආත්මයට ආත්මේ රූපය ඇත කියලා ආත්මීය රූපවත් මේ පෙනෙන දේ රූපයමයි කියන මේ පෙනෙන්නේ කෙස්මයි කියන මිත්‍යාවට ගිහිල්ලා තියෙන එක මිත්‍යා දෘෂ්ටියක් සක්කාය දෘෂ්ටියක්. දැන් ඉස්සෙල්ලා වුණ අවිද්‍යාව දුරු කරන්නේ නෙමෙයි සක්කාය දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නේ. දැන් මෙතන අපි පෙන්වලා තියෙන අතීතයේ බොහෝ වාරවල පඹය පඹය හැටියට නොදන්නාකම සමානයි අවිද්‍යාව. ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බය හැටියට නොදන්නාකම සමානයි අවිද්‍යාව. පඹය ඇතිතන මිනිස්සෙක් කියලා හිතාගන්න බව සමානයි සක්කාය දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. ප්‍රතිබිම්බය ඇතිතන මමමයි මගේමයි මාවමයි කියලා හිතා ගැනීම සමානයි සක්කාය දෘෂ්ටිය. දැන් අවිද්‍යාව දෙස්සලා දුරු කරන්න ඕන සක්කාය දෘෂ්ටියද? සක්කාය දෘෂ්ටිය මේ සංයෝජන බැමි 10ක් තියෙනවා අපි සසරේ බැඳපු ඒවට කියනවා දස සංයෝජන කියලා. පහක් උද්දම් භාගයේ සංයෝජන, පහක් ඕරම් භාගයේ සංයෝජන. ඕරම් භාගයේ සංයෝජන කියන්නේ පහලට හෙලන. පහලට හෙලන. උද්දම් භාගය කියන්නේ ඉහළට ඔසවන. ඉහළට ඔසවන පහක් තියෙනවා, පහලට තල්ලු කරන පහක් තියෙනවා. පහලට හෙලන අපායාදී පහලට හෙලන සංයෝජන පහ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද මේ පහ ඕරම් භාගීය සංයෝජන මේ ටික අනාගාමී බවට පත් වෙනකොට නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝතාපන්න භවින් නිරෝධයට යනවා. කාමරාග ව්‍යාපාද දෙක සකදාගාමී භවින් තුනී වෙනවා. අනුසය ඉතිරිව තිබියදී රළු ටික නැතුව යනවා. රහත් ඵලයේ අනාගාමී භවයේදී මේ සකදාගාමී භවයේදී තුනී වෙන රා කාමරාග ව්‍යාපාදය සම්පූර්ණයෙන් අනුසය සහිතවම නිරෝධයට යනවා. අනාගාමී වෙනකොට එතකොට තව පහක් ඉතුරුයි. උද්දම් භාගී ඉහළට ඔසවන රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ච. ඒ පහ දුරු වෙන්නේ රහත් ඵලයෙන්. දැන් අවිද්‍යාව දුරු වෙන්නේ රහත් ඵලයෙන්. සක්කාය දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි දුරු වෙන්නේ සෝතාපන්න භවයෙන්. දැන් අපි ඉස්සෙල්ලා සෝතාපන්න භවට එනවා. එනිසා අපි ඉස්සලා දුරු කරන්න ඕන සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ කේසා කියන තැන උන නුවණක් කියදෙනවා. පෙනෙන්නේ මේකයි. මෙබඳු දහමක් පෙනෙද්දී මේ රූපයේ පිළිබඳව සංයෝජනයක් ඇති වෙනවා. ඒ සංයෝජනයේ දුරු කිරීම සඳහා මෙහෙම බලන්න ඕන කියලා කය බලනවා. කය පෙනිලා කය හම්බ වෙලා කය අනුව බලනවා කියන මෝඩකමෙන් නෙමෙයි. පෙනෙන්නේ මොකද්ද, රැවටෙන්නේ කොතනද කියලා දන්නවා. ඒ බඳු තැනක කාමරාග සංයෝජනයක්, ප්‍රයවගත සංයෝජනයක් මේ රූප විශ්ේ ඇති වෙනවා. මේ සංයෝජනයේ දුරු කිරීම සඳහා කයෙහි කය අනුව බලනවා. කෙස්ලොමණී දත් සම්වස්නාර වශයෙන් බලනවා. අසුබ බව බලනවා, පිළිකුල් බව බලනවා, නවසිවතිකේ බලනවා. අනේ මොකද වෙන්නේ කියලා. අන්න දෙදෙනාගේ වෙනස උච්චරයි. කෘත්‍ය ක්‍රියාවෙහි යෙදෙන කෙනාගේ ඒ මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාවෙන් තොරව වඩන කෙනාගේ වෙනස උච්චරයි. මාර්ගයේ වඩන කෙනාගේ නුවණක් සිහියක් පූර්වෙන් ගමන් කරනවා. රැවටෙන්නේ කොතනද කියලා දන්නවා, මුලා වෙන්නේ කොතනද කියලා දන්නවා. රැවටෙන මුලා වෙන තැන නොරැවටි ඉන්න බෑ. මේ සංයෝජනේ තියෙනකම්, මේ ආශ්‍රවය තියෙනකම් මෙහි පෙනෙනකොටම සිහි කරගන්නවා රූපය. එහෙට බැඳෙනවා. බැඳුම දුරු කරන්න නම් දැන් සංයෝජනේ ළඟ නෙමෙයි ප්‍රතිපදිත. ඒකට උත්තර තියෙන්නේ රූපයේ හිමැත්ත ඇති සැටියෙන් බලලා ඒකේ කලකිරෙන්න ඕන. එහි කලකිරවන්න ඕන. යථාභූතව දැකලා කලකිරෙන්න ඕන. එතකොට අපි බලනවා රූපය කියන්නේ මේ තණ්හාවෙන් බැඳෙන්නේ මෙන්න මෙතන. බැඳෙන තැනක් තියෙන්නේ මෙන්න මේකයි යථාර්ථය. ධාතුව. ධාතුවෙන් හටගත්තු එහි ඇත්තේ මේ වගේ දිරණ ලෙඩ වෙන කුණු වෙන කය. මේ දෙතිස් කුණුපයන්ගෙන් යුක්තයි කියලා බලලා මේ කාමරාග සංයෝජන කාම ආශ්‍රවය හීන කරනවා, ප්‍රහීන කරනවා. දැන් එතන හීන ප්‍රහීන වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? සිත මෙහෙට දුවන රූපේ අරමුණු කරගෙන යන වේගය අඩු වෙන්න ගන්නවා. අනචිත්ත සමතේ කාමච්ඡන්ද ව්‍යාපාද දුරු වෙන්න චිත්ත සමතේ සිත ඒකඟ බවයි කොට නැගෙන්නේ. අන්න සමාධි සිතෙන් නිවරණේ ඇත්තටි දටින් දක්නවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං පජානාති. අන්නර නුවණ දැනුම ඇතුව වඩපු කෙනා සමාධිය ලැබූ කෙනෙහි ප්‍රතිබිම්බයේ හැටියට දකිනවා. එතන රූපයේ පිළිබඳව සිහි කර ගැනීම නතර වෙච්ච ගමන්ම පේන්නේ. හට ගන්නවක් දකිනවා. හටගත් දේ හටගත් මොහොතේම ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවක් දකිනවා. අන්න එදාට කියනවා යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න නුවණැස ප්‍රඥායස පහළ වූ ජේ ධම්මා හේතු භවවා තේ සංහේතු තථාගතෝ තේ සංචයෝ නිරෝධෝ එවං වාදිනාස. අස්සජේ හාමුදුරුවන්ගෙන් සරියුත් හාමුදුරුව අහගන්නේ ඔය ධම්ම. සරියුත් හාමුදුරුවන්ගෙන් උගලන් හාමුදුරුව දැනගන්නේ ඉගෙන ගන්න ඔය ධම්ම. චිත්ත සමතය ලද විගස සමාහිතෝ භික්ඛූ යථා භූතං පජානාති. අන්න දකින්නවා. එතකොට ඇති වෙන හැටි දකින්නවා, නැති වෙන හැටි දකින්නවා. මේ එකක් දකින දැන ඔක්කොම දකිනවා. රූපං ච සමුදයං ච අත්ංගවං ච වේදනාය සමුදයං ච අත්ංගමං සඤ්ඤාය සමුදයං ච අත්ංගමං ච සංඛාරේ සමුදයං ච අත්ංගමං විඥානං සමුදයං ච අත්ංගමං. මේ ඔක්කොම දකිනු කොහොමද? දැන් අපි දන්නවා විදුලි සීනුවක පරිපථයේ පිළිබඳව දැනගත්ත කෙනෙක් ගේ ඇතුලේ ඉන්නේ. දැන් සීනුව වදිනවා, බෙල් එක වදිනවා. බෙල් එක වදිනකොටම දැන් එළියට යන්න ඕනද? එළියේ ස්විච් එකට කවුරුවත් අත තියලා ස්පර්ශ වෙලා කියලා බලන්න යන්න ඕනේ නැහැ. මෙතන වදිනකොටම නුවණක් තියෙනවා, එහෙත් අත තියලා කියලා. දැන් අපි දන්නවා මෙතන ඉබේ හටගන්නේ නැහැ කියලා. එතන හේතු ගැටිලා කියලා දන්නවා. දැන් මෙතන නතර වෙනකොටම ඒ හේතුත් නිරුද්ධ වෙලා කියලා දන්නවා. මෙතන දැක්කට මෙතන සිහිය නුවණ පිහිටියට අරහේ නිරෝධයත් එක්කමයි දකින්නේ. සියල්ලේ නිරෝධය දකිනවා. මෙන්න මෙසේ දකින භික්ෂුව ස්කන්ධයන් උපාදාන ස්කන්ධයන් කලකිරෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. රූපේ පරිජානාති, වේදනායේ පරිජානාති, සංඥායේ පරිජානාති, සංඛාරයේ පරිජානාති, විඥානං පරිජානාති. පිරිසිදු දකින්නෝයේ කලකිරෙනවා. රූපේ නිබ්බින්දති, වේදනායේ නිබ්බින්දති, සංඥායේ නිබ්බින්දති, සංඛාරයේ නිබ්බින්දති, විඥානස්මින්ති නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති. කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නා පරං ඉත්තායාති. අනකෘත කියන අවස්ථාවට එනවා. නැවත කළ යුත්තක් නැහැ කියන තැනට එනවා. එන පිළිවෙල වෙන මේක තමයි. එනිසා මේ පිළිවෙල අනුගමනය කරන්න. මේ අනුගමනය කිරීම තුළ සැබෑ ප්‍රතිඵල උදා කරගන්න ලැබේවි.